ඔබ රැඳී සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ් අඩවියට.
විශ්ව සාහිත්‍යයේ රසමං පෙත්.
ලෝක සාහිත්‍යයේ සුවිශේෂී කෘති සහ සාහිත්‍ය දරීන් පිළිබඳව වන රසාලිප්ත විමර්ශනය.
විශ්ව සාහිත්‍යයේ රසමං පෙත්.
තවත් මාසයක අපි එහෙමනම් ඔබව හමු වෙනවා විශ්ව සාහිත්‍යය සහ කලාව බැබලිවීමට සමත්වුණු ලෝකයේ විශිෂ්ට නිර්මාණකරුවන් සහ ඔහුගේ නිර්මාණ පිළිබඳව කතාබහ කරන අපේ මේ විශේෂාංගය විශ්ව සාහිත්‍යයේ රසමං පෙත්තුලින්. අද කතාව ටිකක් සුවිශේෂී බවට පත්වෙනවා. මොකද මේ කතානායකයා ශ්‍රී ලාංකික සම්භවයක් තියෙන කතානායකයෙක් වන නිසා. ඔහු මේ වෙනකොට ලෝක ප්‍රකටව සිටින කැනඩියානු ජාතික ලේඛකයෙක්, එවගේම කවියෙක්. නමුත් ඔහුගේ උත්පත්තිය සිදුවෙන්නේ ශ්‍රී ලංකාවේ. ඔහු වසර 11ක පමණ කාලයක් ශ්‍රී ලංකාවේ ජීවත් වෙනවා. ලංකාවේ පාසල්වලට පවා ගිහිල්ලා අධ්‍යාපනය ලැබපු පුද්ගලෙක්. ඔහු තමයි මයිකල් ලොන්ඩාච්චි. මයිකල් ලොන්ඩාච්චි පසු කාලීනව ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි සාහිත්‍යයට විශාල මෙහෙවරක් සිදු කරන පුද්ගලෙක් බවට පත්වෙනවා. විශේෂයෙන්ම මේ වෙනකොටත් ක්‍රියාත්මක ග්‍රේෂන් සම්මානය පිළිබඳව කතාබහ කරද්දී අපිට මයිකල් ලොන්ඩාච්චිගේ නම අමතක කරන්න බෑ. අද සාකච්ඡාව ඇතුළතදී අපි ඒ සම්බන්ධව විශේෂයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අදත් වැඩසටහනට මම සම්බන්ධ කරගන්නේ මෙල්බන් වාසි දිලිනි ඒරියවල. ඇය එංගලන්තයේ වොරික් විශ්වවිද්‍යාලයේ විශ්ව සාහිත්‍ය සම්බන්ධව ඩිප්ලෝමා ධාරණියක්, ඒ වගේම මේ වෙනකොට මෙල්බන්හි ඩීකින් විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් විදිහටත් ඇය සේවයෙහි නියැලෙනවා. ආයුබෝවන් දිලිනි.
ආයුබෝවන් දිරුක්ෂි.
හොඳයි, සුපුරුදු පරිදිම මයිකල් ලොන්ඩාච්චි කියන්නේ කවුද කියන කාරණාව සම්බන්ධයෙන් කෙටි තොරතුරු කිහිපයක් මම අපේ ආදරණීය ශ්‍රාවකයන්ට ලබා දෙන්න කැමතියි. මයිකල් ලොන්ඩාච්චි 1943 වසරේදී ශ්‍රී ලංකාවේ කොළඹ දිස්ත්‍රික්කයේ උපත ලැබපු පුද්ගලෙක්. මයිකල් ලොන්ඩාච්චි උපත ලබන්නේ බර්ග සහ දෙමළ සම්භවයක් සහිත දෙමාපියන්ට දාව. ඔහුගේ පියා බර්ග ජාතිකයෙක්, ඒ කියන්නේ සිංහල සහ නෙදර්ලන්ත සම්මිශ්‍රණයක් සහිත පුද්ගලෙක්, මවට තියෙන දෙමළ සම්භවයක්. ඔහුගේ ලදරු අවධියේදීම දෙමාපියන් එකිනෙකාගෙන් වෙන් වෙනවා. ඊට පස්සේ මයිකල් ලොන්ඩාච්චි හැදී වැඩෙන්නේ ශ්‍රී ලංකාවේ ඥාතීන් ළඟ. ඔහු මූලික අධ්‍යාපනය ලබන්නේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන්. ඊට පස්සේ 1954 වසරේදී ඔහු එංගලන්තයේ එවකට ජීවත් වුණු තම මව සමග ජීවත් වන්නට ලංකාවෙන් පිටත් වෙනවා. ඒ කාලේ ඔහුගේ වයස අවුරුදු 11යි. ඒ කියන්නේ මේ ලෝක ප්‍රකට ලේඛකයා කවියා වසර 11ක් ශ්‍රී ලංකාවේ ජීවත් වුණු, ලංකාවේ පාසලකට ගිහිල්ලා අධ්‍යාපනය ලබාගත් පුද්ගලෙක්. එංගලන්තයේදී තමන්ගේ ද්විතීක අධ්‍යාපනය අවසන් කිරීමෙන් පස්සේ මයිකල් ලොන්ඩාච්චි කැනඩාව වෙත සංක්‍රමණය වෙනවා. ඔහු කැනඩාවේ ටොරන්ටෝ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගන්නවා. ඊට පස්සේ කැනඩාවේ ක්වීන්ස් විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත් ලබා ගන්නවා. ඒ 1967 වසරේදී. ඊට පස්සේ ඔහු තමන්ගේ ආචාර්ය උපාධියත් සම්පූර්ණ කරගන්නවා. පස්සේ උසස් අධ්‍යාපනයෙන් අනතුරුව ඔහු කැනඩාවේ විශ්වවිද්‍යාල කීපයක ඉංග්‍රීසි සාහිත්‍ය විෂය ඉගැන්වීමේත් නිරත වෙනවා. ඉතින් මේ වගේ අධ්‍යාපනික පසුබිමක් සහිත ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ලෝක ප්‍රකට ලේඛක, ඒ වගේම කවියර මයිකල් ලොන්ඩාච්චිගේ ලේඛන දිවිය සම්බන්ධව අපි ටිකක් වැඩිපුර කතාබහ කරමු. දිනෙන් මම ඔබ වෙත යොමු වෙනවා. එහෙමනම් අපි මුලින්ම කතාබහ කරමු මේ කවි නවකතා කියන ශේෂ්ත්‍ර ද්විත්වයේම ඔහුගේ නිර්මාණ ශෛලිය කොයි වගේද කියලා. ඔබට හමු වෙන්නේ කොයි වගේ වැදගත් කාරණාද?
ලොන්ඩාච්චිගේ ලිවීම පිළිබඳ ගල්ෆ් කෝස්ට් සංගරාවේ සඳහන් කරලා තියෙන කරුණක් එක්ක මම මේ විස්තරය කරන්න පටන් ගන්නම්. ගල්ෆ් කෝස්ට් සංගරාවේ කියනවා, "Writing for Ondaatje works almost like painting. He uses only a few small strokes at a time. Little fragments that eventually form into a complete work over a period of several years." ඒ අනුව කියවෙන්නේ ඔහුගේ ලිවීම ඔහුට පින්තාරු කරන සිතුවමක් වගේ. වරකට බුරුසු පහරවල් කිහිපයක් ගැහුවම ඒවා ඉබීම වගේ වසර ගණනාව කැවෑමෙන් පරිපූර්ණ නිර්මාණයක් බවට පත්වෙනවා කියන එක. ඇත්තටම ඔහුගේ නිර්මාණ හරියට කොරල් පරයක් වගේ ඉතා කුඩාවට පටන් අරගෙන ඉන් පසු ක්‍රමයෙන් අතු විහිදමින් වැඩෙන ගහක් වගේ විවිධ රටවල විවිධ මංමාවත් දිගේ ඔහුගේ නිර්මාණ ගමන් කරනවා. සැඟවුණු ගුහාවන් සොයාගෙන, සැඟවුණු බංගලාවන් සොයාගෙන, මිනි වලවල් අතර එහෙ මෙහෙ ඔහුගේ කතා තේමාවන් වැඩෙන්න අරිනවා. ඒ අතර ප්‍රේමය, ආශාව, වේදනාව, මතකය, කරුණාව, දයාව වැනි මිනිස්කම් අත්විඳින්න ඔහු පාඨකයාට අවස්ථාව සලසනවා. මේ සියල්ල තුළ පර්යේෂණාත්මකව ඔහුගේ රචනා ශෛලිය මෙහෙවනවා. ඔහු ඇත්තටම ගවේෂණාත්මක ලේඛකයෙක්. එකම ශෛලියකට නතු නොවී ඔහු විවිධ රචනා ශෛලීන් ගවේෂණය කරනවා ඔහුගේ නවකතා තුළ විශේෂයෙන්. උදාහරණයක් හැටියට The English Patient කියන නවකතාව තුළ ඔහු සාමාන්‍ය ජනවහරත් සරල රචනා ශෛලියකුත් භාවිතා කරනවා. ඊළඟට Running in the Family නවකතාව ගත්තහම ඔහු Magic Realism කියන නවකතා ශෛලිය රචනා ශෛලිය භාවිතා කරනවා.
හොඳයි, අපි දන්නවා මයිකල් ලොන්ඩච්චි කියලා කිව්වහම මේ ඉංග්‍රීසි සාහිත්‍ය ඇසුරු කරන අයට ලෝක ප්‍රකට කෘති කිහිපයක් මතක් වෙනවා. නමුත් මේ විශේෂාංගෙන් අපේ බලාපොරොත්තු වන්නේ ඉංග්‍රීසි සාහිත්‍ය පරිශීලනය නොකරන අයටත් යම් කිසි වූ දොරකවුලක් විවෘත කර දෙන්න, ලෝක සාහිත්‍යය පිළිබඳව අධ්‍යයනය කරන්න, ඒ වගේ මේ පිළිබඳව උනන්දුවක් ඇති කරන්න. දැන් මයිකල් ලොන්ඩච්චි ලෝක ප්‍රකට ලේඛකයෙකු වීමට බලපාපු කෘති මොනවද දිලිනි?
මයිකල් ලොන්ඩච්චි මුලින්ම වඩාත්ම ජනප්‍රිය වෙන්නේ 1967 දී ඔහු ලියන The Dainty Monsters කියන කාව්‍ය සංග්‍රහයත් එක්ක. ඊට පස්සේ ඔහු 1976 දී පළවෙනි නවකතාව ලියනවා Coming Through Slaughter නමින්. ඊට පස්සේ ඔහු තවත් නවකතා කිහිපයක්ම ලියනවා In the Skin of a Lion, The English Patient, Warlight යනාදි වශයෙන්. මේ අතරින් ද ඉංග්ලිෂ් පේෂන්ට් කෘතියට බුක සම්මානය හිමි වෙනවා. බුක සම්මානය කියන්නේ ජාත්‍යන්තර සම්මානය. එම සම්මානය විතරක් නෙමෙයි, මම කලින් සඳහන් කරපු Coming Through Slaughter, In the Skin of a Lion කියන කෘතිවලටත් ඔන්ඩාචි සම්මානයට පාත්‍ර වෙනවා. ඊට අමතරව ඔන්ඩාචි ඔහුගේ නිර්මාණවලට තවත් ජාත්‍යන්තර සහ කැනේඩියානු රාජ්‍ය සාහිත්‍ය සම්මාන රැසක් දිනාගෙන තිබෙනවා.
හොඳයි, දැන් ශ්‍රී ලාංකිකයන් විදිහට අපි කොයි කාටත් තියෙන ආකර්ෂණීයම තැන තමයි මේ සාකච්ඡාවේදී. ඔහුට තියෙන ශ්‍රී ලාංකික සම්භවයත් එක්ක, ශ්‍රී ලංකාවේ ඔහු ගත කරපු ජීවිතයත් එක්ක, ඔහුගේ නිර්මාණවලට කොහොමද ඒක බලපෑවේ කියන කාරණාව සම්බන්ධයෙන් තොරතුරු හොයන්න. ඇත්තටම ඔහුගේ නිර්මාණවල ශ්‍රී ලංකාව, එහෙමත් නැත්නම් ශ්‍රී ලංකාවට අදාළ අත්දැකීම් පාදක වෙලා තිබුණද?
ඔන්ඩාචිගේ නිර්මාණ හැම එකකම වගේ අපේ කමක් හැංගිලා තියෙන බව ඔහුගේ නිර්මාණ කියවන ඕනෙම පාඨකෙක්ට තේරෙනවා කියලා මට හිතෙනවා. දිලෘක්ෂි, ඔහු ලංකාවෙන් ඈත් වෙන්නේ වයස අවුරුදු 11 1950 ගණන් වල වුණාට ඔහු උපන් රටට බැඳුණු ලියන්නෙක් කියන එක වරින් වර ඔහු ලියන කෘතීන් එක්ක අපිට මතක් කරලා දෙනවා, මුළු ලෝකෙටත් මතක් කරනවා. උදාහරණයක් හැටියට වසර 2000 ඔහු ලියනවා අනියස් ගෝස්ට් කියන නවකතාව. ඒ එමගින් ශ්‍රී ලංකාව තුළ තියෙන තිබුණු අමානුෂික දේශපාලන ඝාතන සහ දුර්දන්වීම් පිළිබඳව ප්‍රශ්න කරනවා. ඔහු එමගින් ශ්‍රී ලංකාව තුළ පැවති අමානුෂික දේශපාලන ඝාතන සහ අතුරුදන්වීම් පිළිබඳව ප්‍රශ්න කරනවා විතරක් නෙමෙයි, ඒ විදිහට අතුරුදහනුවන් වෙනුවෙන් යුක්තිය සාධාරණත්වයක් ඉල්ලා සිටිනවා. ඊළඟට ඔහු ශ්‍රී ලාංකික සම්භවයට කොච්චර ආදරය කරන්නෙක්ද කියන එක දැනෙනවා ඔහුගේ පවුල පසුබිම් කරගෙන ලියවුණු Running in the Family නවකතාවෙන්. එම නවකතාවෙන් ඔහු තමන්ගේ ආච්චි අම්මා පිළිබඳව, තමන්ගේ අම්මා නැන්දලා සහ අනෙකුත් ශ්‍රී ලාංකික නෑදැයින් පිළිබඳව ඉතාමත්ම සුන්දර රචනාවක් කරනවා. ඒ කතාව Running in the Family නව කතාව කියවල නැති ශ්‍රී ලංකිකයින් ඉන්නවා නම් ඇත්තටම ආරාධනා කරනවා කියවල බලන්න කියලා. 1987 දී ඔන්ඩාචි ලියනවා In the Skin of a Lion කියන කෘතිය. එම කෘතියෙත් ඔහු කතා කරනවා අතීතයේ කැනඩාවට සංක්‍රමණය වුණු විදේශිකයන්ගේ කරමතින් ගොඩනැගුණු ටොරොන්ටෝ නගරයේ ඉතිහාසය ගැන. එතෙන්දීත් ඔහු බොහෝ දුරට අනාවරණය කරනවා ශ්‍රී ලංකාව වැනි පසුබිමක හැදී වැඩි සංක්‍රමණය වන දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ මනෝභාවයන්.
ඔව්, ලෝකයේට මේසා විශාල සාහිත්‍ය නිර්මාණ තොගයක් දායාද කරපු, ඒ වගේම කාව්‍ය නිර්මාණකරණයේ නියලුණු ලේඛක කවියර මයිකල් ඔන්ඩච්චි අන්තර්ජාතික තලයට ඔසවා තැබීමට සමත්වුණු ඔහු සම්මානයට පාත්‍ර වුණු අවස්ථාව පිළිබඳවත් දැන ගැනීම ඉතාම වටිනවා. මොන වගේ සම්මානද ඔහුට ලැබිලා තියෙන්නේ? ඒ වගේම කොයි වගේ ස්ථානවලදීද ඔහු සම්මානයට පාත්‍ර වෙලා තියෙන්නේ?
ඇත්තටම අතිවිශාල ප්‍රමාණයක් තියෙනවා දිල්රුක්ෂි. කිහිපයක් මතක් කරන්න පුළුවන්. ඔහු බුක සම්මානය ලබන්නේ 1992 ද ඉංග්ලිෂ් පේෂන්ට් නවකතාවට. ඊළඟට 2001 ඔහු සම්මානයට පාත්‍ර වෙනවා අයිරිෂ් ටයිම්ස් ඉන්ටර්නැෂනල් ෆික්ෂන් ප්‍රයිස් කියන සම්මානය. ඊළඟට 1987 රිට්ස් පැරිස් හෙමිංවේ අවෝඩ් එක ලබා ගන්නවා ඉංග්‍රීසි නවකතාකරුවෙක් හැටියට. ඊළඟට කැනඩාවේ ගවර්නර් ජෙනරල් අවෝඩ් ගවර්නර් ජෙනරල් සම්මානය ලබනවා ඔහුගේ කවි එකතුවකට. The Collected Works of Billy the Kid 1970 ලියවුණු එකට සහ There's a Trick with a Knife I'm Learning to Do කියන කාව්‍ය සංග්‍රහයන් වලට. ඊළඟට වසර 2000 ගිල ප්‍රයිස් දිනා ගන්නවා ප්‍රංශ සාහිත්‍ය සම්මානයක් අනිල්ස් ගෝස්ට් කියන කෘතියට. 1988 City of Toronto Book Award එක දිනනවා In the Skin of a Lion කියන කෘතියට. මීට අමතරව කියන්න විශේෂ දෙයක් තියෙනවා, ඔහු ශ්‍රී ලංකාවේ සාහිත්‍ය සම්මානයකුත් ලබා ගන්නවා. ඇත්තටම ශ්‍රී ලාංකිකයෙක් හැටියට බුක සම්මානය ලබාගෙන ශ්‍රී ලංකාවට අත්කර දුන් ගෞරවයත් එම මුදල් යොදවා ලංකාවේ සාහිත්‍ය නගා සිටුවීමට කළ මෙහෙවරත් වෙනුවෙන් විදේශිකයෙකුට ශ්‍රී ලංකාවෙන් හිමිවන ඉහළම සම්මානය මයිකල් ඔන්ඩච්චි දිනා ගන්නවා, ඒ ශ්‍රී ලංකා රත්න කියන සම්මානය. ඔහු එම සම්මානය ලබන්නේ 2005. ඊළඟට ඔහු ශ්‍රී ලංකාවේ සාහිත්‍ය වෙනුවෙන් කරන මෙහෙවරක් හැටියට අපිට සඳහන් කරන්න පුළුවන් විශාලම දේ තමයි ඉංග්‍රීසි සාහිත්‍ය සඳහා දැනට ශ්‍රී ලංකාවේ අඛණ්ඩව දෙන එකම සාහිත්‍ය සම්මානය ග්‍රේෂන් සාහිත්‍ය සම්මානය. ඒක විශිෂ්ට සම්මානයක්. එම සම්මානය ලබා දෙන ග්‍රේෂන් පදනම නිර්මාණය කරන්නේ මයිකල් ඔන්ඩච්චි විසින් ඔහුගේ මවට කරන උපහාරයක් ලෙස. ඔහුගේ මව නමින් මොරිස් ග්‍රේෂන්.
හොඳයි, අවසාන වශයෙන් අවධානයට ලක් කළ යුතුම කාරණාවක් තමයි මයිකල් ඔන්ඩච්චිගේ නිර්මාණ සිංහල භාෂාවට පරිවර්තනය වෙලා තියෙනවද කියන කාරණාව. ඇත්තටම පොත්පත් පිළිබඳව උනන්දුවක් දක්වන ඔබට මේ පොත් සොයාගෙන කියවා ගැනීමේ අවස්ථාවත් උදා වෙනවා අපි මේ හෙළිදරව් කරන තොරතුරු හරහා. දැන් දිරිණි, මයිකල් ඔන්ඩච්චිගේ නිර්මාණ සිංහල භාෂාවට පරිවර්තනය වෙලා තියෙන තැන් සහ කොයි වගේ ග්‍රන්ථද පරිවර්තනය වෙලා තියෙන්නේ කියන කාරණාවත් අපි අවසාන වශයෙන් අවධානයට ලක් කරමු.
ඔව්, බොහොමයක් නිර්මාණ පරිවර්තනය වෙලා තියෙනවා. ඒවායින් කීපයක් සඳහන් කළොත් ආගන්තුක රෝගියා නමින් ද ඉංග්ලිෂ් පේෂන්ට් පරිවර්තනය කරනවා KAN Pereira. The Cat's Table බලල් මේසේ කතාව කියලා PSRI විජේසේකර පරිවර්තනය කරනවා. Warlight ඔත්තුකාරියගේ රංගනය කියලා දයාදීප් ෆොන්සේකා පරිවර්තනය කරනවා. Running in the Family පරිවර්තනය කරනවා සේපාල විජේසේකර විසින් පවුලේ ඌරුව නමින්.
හොඳයි දිලිනි, බොහොම ස්තුතිවන්ත වෙනවා මෙවරත් විශ්ව සාහිත්‍ය රස බං පෙද්දිගේ අපේ ආදරණීය ශ්‍රාවකයන් කැඳවාගෙන යනට අපි දරන්නා වූ මේ උත්සාහයට, ඔබේ දැනුමත් එකතු කරන්නට මෙවරත් සම්බන්ධ වීම පිළිබඳව. දිලිනි ඊරියවලයි මෙල්බර්න් සිට අපත් සමග සම්බන්ධ වුණේ. ඇය එංගලන්තයේ වොරික් විශ්වවිද්‍යාලයේ විශ්ව සාහිත්‍ය හැදෑරීමෙන් ලත් ඒ දැනුම් සම්භාරය අපත් සමග බෙදා හදා ගන්න. දිලිනි බොහොම ස්තුති. අපි එහෙමනම් යලිත් මාසයක විශ්ව සාහිත්‍යයේ රසමං පෙද්දිගේ සැරිසරමු. අද අපේ කතානායකයා බවට පත්වුණේ ලෝක ප්‍රකට ලේඛක කවියර මයිකල් ඔන්ඩච්චි. මේ සාකච්ඡාවට ඔබට නැවතත් සමන් දෙන්නට පුළුවන් අපගේ වෙබ් අඩවියට ගිහිල්ලා sbs.com.au/sinhala. එවැගේම සියලුම පොඩ්කාස්ට් මාධ්‍යවලටත් මේ සාකච්ඡාව ඇතුළත් වෙනවා. යලිත් මාසයක හමුවෙමු. අයිබෝවන්.
විශ්ව සාහිත්‍යයේ රසමං පෙද්දිගේ සැරිසරන්නට තවත් මසක අවසානගහරුවාදා අපි යළි හමුවෙමු.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යයකින් අපට සවන් දෙය හැකේ.